රූපේ කියන්නේ අපි නිකන් රූපේ කියන එකමද රූපේ කියන තැනමද රූප උපාදානස්කන්ධේ කියන එක ඒ දෙක දෙකක්ද කියන ඒ වගේ දැන් රූපේ 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 කියලා කියනවා රූප උපාදානස්කන්ධේ කියන්නේ ඒකමද ඒක එහෙම
ඒ රූපයේ තුලම පවතිනා වූ වෙනත් ධර්මතාවයක් දැන් කාන්තාව කියන එක රූපයක් ලස්සන කාන්තාව කියන එකත් රූපයක් තමයි. හැබැයි ඒක තුල තියෙන ක්ලේශය වෙනස්. වයසක කාන්තාවක් කියන එකත් රූපයක් තමයි. නමුත් ඒක තුල තියෙන විශේෂ වෙනස් එක. අලුත් කෝපය, පරණ කෝපය, රූප දෙකක්. නමුත් ඒක තුල නැති වෙන ක්ලේශ උපාදාන ස්කන්ධය වෙනස්. ඒ ධර්මතාවය වෙනස්. ඒ වගේ මේ රූප ගත්තාම මේ රූපවල තියෙන ධර්මතාවය ගොඩාක් ගැඹුරු ධර්මතාවයක්. මොකද්ද මේ රූපය මෙච්චර ගැඹුරුයි කියලා බලනකොට මේ අරූපාවචර බ්‍රහ්මලෝක රූපාවචර බ්‍රහ්මලෝක හැම දෙයක්ම මේ රූපවලින් තමයි හැදිලා තියෙන්නේ වෙන මොකවත් නැහැ. එහෙනම් ඒ දෙතිස්මා තලයේම මේ නාමයෙන් රූපයෙන් වටා ගන්න පුළුවන්කම තියෙනවා නම් මේ වැලි කැටයක් ගත්තාම මේ වැලි කැටිය තුළ මේ දෙතිස්මා තලයේම විස්තර අන්තර්ගත වෙලා තියෙනවා නම් එහෙනම් රූපාවචරයේ පිළිබඳ විස්තරයක් අරූපාවචරයේ පිළිබඳ විස්තරයක් ඒ වැලි කැටියේ තියෙනවා. එහෙනම් මොකද්ද මේ රූපාවචරය කියලා කියන්නේ? මේ දකින්නකොට මේ සතරමා භූතයාගේ ඒක රාශි වීම නිසා යම්කිසි නිර්මාණයක් වෙනවා නම් ඒ හැම එකක්ම රූප. ඒ රූපවල යම්කිසි දෙයක් අවබෝධ කරගන්න නැත්නම් ඒක තේරුම් ගන්න නැත්නම් ඒව දැක්ක පමණයි කියලා අත්හරිනව නම් එයා අරූපාවචරය තමයි වඩන්නේ. ගොඩාක් තපස්වරු අරූපය වඩනවා. කොහොමද වඩන්නේ? මේ දකින්න රූප වලින් ලෝභ දේශ මොහ රාග මොකවත් ගන්න නැතුව ඒක රූපයක් නැති ස්වභාවයෙන් දකිනවා. දැක්කා පමණයි කියලා හිතනවා. ඒක තුලින් මොකවත් අටගන්නේ නැහැ. ඒ නිසා ඒ රූපේ තිබුණට ඒක අරූපයක් වශයෙන් තමයි ආරම්භෙන්නේ. එතකොට දැන් රූපය උපාදානය කරගෙන ඒක මුල් කරගෙන හේතු කරගෙන යම්කිසි රාගයක්, ද්වේෂයක්, මෝහයක්, වෛරයක් අටගන්නවා නම් ඒකට උපාදානස්කන්ධ කියලා කියනයි. ඒ ස්කන්ධය තුලින් යම්කිසි සංස්කාර ධර්මයක් අටගත්තා. ඒක නිසා යම්කිසි කෙලෙස්යක් ඇති වුණා. ඒ හේතුව නිසා ජාති ජරා භව ඇති වුණා. එහෙනම් මේ ලෝකයේ සතරමා භූතයාගෙන් නිර්මාණය වෙච්ච සෑම නාමයක් රූපයක් ගත්තාම මේ හැම දෙය තුළම ඒ කෙලෙස් නිස්පාදනය කිරීම හැකියාව තියෙනවා. නමුත් අපි ඒක රූපයක් වශයෙන් ගන්නවද අරූපයක් වශයෙන් ගන්නවද එහෙම නැත්නම් ඒක ක්ලේශයක් නිස්පාදනය කරගන්න හේතුවක් කරගන්නවද කියන එක ඒ දකින්න කෙනාගේ චක්ක ප්‍රසාදය තුළ. එයා කලින් මේ රූප දැකලා තින්නේ කොයි විදියටද? දකින්න මේ ඇසට පුරුදු කරලා තින්නේ කොයි විදියටද? ඒ පේන රූප ඉතන්න පුරුදු කරලා තින්නේ කොයි විදියටද? මොන විදියටද මේ රූප පිළිබඳ එයා තේරුම් අරගෙන තින්නේ පෙරභවයේ? ඒ කර්මානුරූපිය තමයි ඒක නිර්මාණය වෙන්නේ. රූප හැම දෙයක්ම දුකයි 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 කියලා වඩන තපස්වරු ඉන්නවා. ගස නම් රූපේ දුකයි, ගල නම් රූපේ දුකයි, වතුර නම් රූපේ දුකයි, මායන රූපේ දුකයි කියලා මේම වඩනවා. මොකද්ද ඒගොල්ලෝ වඩන්නේ කියලා බැලුවම මේ ලෝකේ කිසිම තැනක ඒගොල්ලන්ට ඉන්න බැරි මානසිකත්වයක් හදනවා. ඇයි? හැම තැනම දුකයි දුකයි කියලා වඩනකොට ඉන්න තැනක් නැහැ. එතකොට එයා මොනවද කරන්නේ? ඉන්නතෝ යනවා. ඒ කියන්නේ එයා පිරිනිවන් පාන්න රහත් බෝධියට යනවා. එනම් මේ ලෝකයේ මිනිස්සු ඇයි රැඳිලා ඉන්නේ කියලා බැලුවාම අනේ ලස්සන වනාන්තරේ පුදුමාකාර ලස්සන ගස් ටිකක් තියෙනවා. ඒක ගස්ද ඒකත් තියෙනවා කියලා ඒක අල්ලාගෙන ඉන්න යන්නේ නැහැ. සමහර කට්ටිය කියනවා මේ හොඳට මැදිච්ච ආරණ්‍ය සේනාසන ටයිල් අදලා නියමෙට තියෙන උණු වතුර ටැප් පිටන් අය කරලා එනම් මේකෙන් ගිහිල්ලා බෑ කියනවා. එහෙනම් මේ රූපවල එයා සැප දකින නිසා දුක තේරෙන්නේ නැහැ. දුක තේරෙන්නේ නැති නිසා එයාට විමුක්ති අවශ්‍යතාවය නැති වෙනවා. ඒ නිසා ඒ තපස්වරු මේ හැම රූපයක්ම දුකයි 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 කියලා දකිනවා. ඒ දුකයි කියලා දකින නිසා ඒ දුක්ඛ සත්‍ය ඒ රූපවලින් දකින නිසා හැම දෙයක්ම ඒගොල්ලන්ට දුක වාගේ පේනවා. ඒ නිසා කිසිම දෙයකට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, ක්ලෙස් ඒක තුළ නිස්පාදනය වෙන්නෙත් නැහැ. ඒකෙන් නිරෝධ වෙලා ඒගොල්ලෝ නිවන් දකිනවා. තවත් තාපසවරු ඉන්නවා මේ සෑම නාමයක් රූපයක්ම ಗುಣ වඩනවා. කොහොමද වඩන්නේ? මේ ගස මට අයිති, මේ ගස මගේ කියලා හිතුවාම ඒක මට ඕන විදිහට කපන්න හිතෙනවා, දොර ජනෙල් අදන්න හිතෙනවා, විකුණන්න හිතෙනවා, මට ඕන විදිහට හතුරා ඉන්න හිතෙනවා. අනුන්ගේ වත්තක ගාක අපි කපන්නේ නැහනේ. එහෙනම් මගේ කියලා මම මේ රූප ගන්නකොට මට ඕන විදිහට පරිහරණය කරන්න හිතෙනවා. අනුන්ගේ ගෙවල් වල ඉන්න මිනිසුන්ට කියලා තේ හදලා දෙන්න කියන්නේ නැහැ. නමුත් අපේ ගෙදර මිනිස්සු එකිටන කියන තේ ටිකක් අදන්න කියලා කියනවා. බෑ මාංශයෙන් එහෙම කියන්න එපා. ගින් අදනවා මිනිස්සු කියලා බනිනවත් එකයි. අපේ කියන ඇඟීම නිසා අපට එයා කරේ යම් කිසි බලයක් ඇති වෙලා දෙනවා. අපි අම්මා තාත්තගෙන් බය නැතුවකින් ඉල්ලනවා. මේ මේක දෙන්න මට රුපියල් 50ක් දෙන්න කියලා ඉල්ලනවා. අපි පාර යන කෙනාගෙන් ඉල්ලන්නේ නැහැ. ඇයි මේ නාම රූප දිහා බලනකොට මේ නාම රූප ගනුදෙනු කරන ක්‍රමවේදයට අනුව එයාගේ කය තුළ ඒ සලායතන තුළ තියෙන විශාල ගුණධර්ම පිරිනව කියන එක වටා ගත්තාම මුනිවරු ධානයක් වෙන. ඒ ධානයට යන්න නම් මේක වඩන්න ඕනේ. එහෙනම් ඒගොල්ලෝ වඩන ධානය මොකද්ද? මේ දෙ හැම දෙයක් තුළම ඇති වෙන ස්වභාවයයි නැති වෙන ස්වභාවයයි ඇතිවීමට හේතුවයි ප්‍රත්‍යක්ෂ කරන ධාන ඥානයක් තියෙනවා. ඒ ඥානයට යන්න නම් මේ හැම දෙය තුළම ඒකට ගුණ දකින්න ඕනේ. හැම දෙය තුළම විචේනාත්මක භාවයේ නැතුව හැම දෙයක්ම යහපත් ලෙස දකින්න ඕනේ. එහෙම දැක්කොත් තමයි ධානය වැඩෙන්නේ. වැඩුණා තමයි අර අවබෝධෙන්නේ. එහෙනම් ඒගොල්ලෝ කොහොමද දකින්නේ? මේ ගස්කොලන් ටික දකින්නකොට මගේ කියලා මට අයිතියක් ඇති වෙනවා. ඒ නිසා ලෝභය ඇති වෙනවා. මේ ස්වභාව ධර්මය කාටවත් අයිති නැහැ. මේක පොදු දේපල. එහෙනම් මටයි අයිති. මම මෙතන ඉන්න නිසා මේ දේපල මගේ, මේ පරිසරය මගේ. මගේ දේවල් කියලා කොළ කැල්ලක් ලියලා තියාගෙන හැමෝටම අයිති පොදු භූමියක් කරන මහ පොළවට කණු හතරක් ගාගෙන මේක මගේ මගේ කියලාගෙන ඉන්නවා. අදින්නාදාන වේරමණී සික්ඛාපදේ කරුණා. ඇයි මේ මහ පොළව කිසිම කෙනෙකුට අයිති නැහැ. මේක පොදු භූමියක්. ලෝක සත්‍ය මේ ලෝකේ ඉපදුනා නම් ඉපදිච්ච හැමෝටම ජීවත් වීමේ අයිතිය තියෙනවා. මිනිසත් බව ලැබපු හැමෝටම රාත් වීමේ අවසරය තියෙනවා. එහෙනම් රාත් වෙන්න ඉපදිච්ච කට්ටියට ඉන්න තැන් දෙන්න නැතුව මම මායින් ගාගෙන මේක මගේ මේක ඔයාලගේ කියලා වටකාගෙන ඉන්නවා නම් එයා අදින්නාදානේ කැඩෙනවා. ඒක එයාට ඕනේ අඩි 2/2 ප්‍රමාණය කැල්ලම් එයා අක්කර ගානක යටපත් කරගෙන ඉන්නවායි කියලා කියන්නේ ලෝක සත්‍යයට ඉන්න ඉඩමදි වෙනවා. එතකොට ඊළඟ සීලය මොකද්ද කැඩෙන කියලා බලනකොට එයා මේ ගස්කොලන් කපනවා, ගස්කොලන් කඩනවා. එතකොට මේ දේ නිසා වර්ෂාව අඩු වෙනවා, වියලි ඇති වෙනවා, වතුර අඩු වෙනවා, සුන්දරභාවය නැති වෙනවා. එහෙනම් මිනිස්සු දකිනකොට කාන්තාර වගේ මේ ඔක්කොම ඩෝසර් කළායි. එයාගේ ඉඩම කියන අයිතිය නිසා එයාට ඕන එකක් කරන්න පුළුවන්. ඩෝසර් කරනවා, කපලා විනාශ කරනවා. ඒ නිසා ලෝක සත්‍යයට ලැබෙන්න ඕන වර්ෂාව අඩු වෙලා, ගසකින් දවසකට නිෂ්පාදනය වෙන ප්‍රාණවායු ධාරිතාව අඩු වෙලා, ඒතර ඔක්සිජන් මිනිසුන්ට අඩු වෙලා තියෙනවා. ලෝකෙට ලැබෙන්න තියෙන වර්ෂාව අඩු වෙලා තියෙනවා. මිනිස්සු ලස්සනට දැක්කාම සිත සන්තෝෂ වෙනවා. දැන් මිනිසුන්ගේ සිත් කැළඹෙනවා මේක කාන්තාර වගේ. එහෙනම් ද්වේෂය අතගන්න හේතුවක් උනා මේකෙන් ප්‍රාණාතිපාතා කරනවා. ඇයි ප්‍රාණවායුව මම අඩු කරනවායි කියලා කියන්නේ මිනිසුන්ගේ ප්‍රාණයට වක්‍රව මම අභියෝගයක් කරනවා. ජීවත් වීමේ අයිතිය අයිමි කරලා, ජීවත් වෙන ආයුෂ ප්‍රමාණය අයිමි කරලා ඒ විදිහට ඒක කැඩෙනවා. ඊළඟ එක තමයි මගේ ඇස පිනව ගන්න, මගේ සිත පිනව ගන්න, මගේ කය පිනව ගන්න. මම මේකේ තියෙන ඔක්කොම ටික පරිහරණය කරලා විනාශ කරලා මට ඕන විදිහට කෙරුවාම ඇස සම්බන්ධයෙන් දිට්ඨිකාමය, සෝතකාමය, චක්කුකාමය මේ විදිහට මේ කාම අල්පා පිනවන නිසා කාමයේ සුමිච්ඡාචාරය කියන ශික්ෂාපදයක් කැඩෙනවා. ඒ විතරක් නෙමෙයි මට මේ හැම දෙයක්ම කමඨාන් වශයෙන් ගන්න පරිහරණය කරන්න විතරයි මට අයිතිය තියෙන්නේ. විනාශ කිරීමේ අයිතිය මට නැහැ. එහෙනම් මේ ලෝකේ තියෙන පරම සත්‍ය මොකද්ද? යම්කිසි කෙනෙක් ලෝකේ මිනිසත් බව ලැබලා ඉපදුනා නම් එයාට අයිතිය තියෙන මේ නාම රූප හැම එකක්ම නිවනට කමඨාන් කොට හැම දෙයක්ම පරිහරණය කරලා අරියත් බෝධියට පත් වෙලා හැමදේම අත්හැරලා දාන්න. එහෙනම් ඒ පරම සත්‍යයට පිටුපාලා අපි මේ නාම රූප අපට ඕන විදිහට වෙනස් කරන්න ගිහිල්ලා අපට ඕන විදිහට මේක විඳින්න ගිය නිසා මුසාවාදය කියන සික්ඛාපදයට අවු වෙනවා. එහෙනම් මේ හැම දෙයක්ම යාපත් ලෙස තිබුණා, යාපත් ලෙස තිබෙනවා, යාපත් ලෙස තිබේ. එහෙනම් අතීත, වර්තමාන, අනාගතය කියන එක තීරණය වෙන්නේ මේ විශ්වයේ භ්‍රමණ වේගයට අනුව, ලෝක සත්‍යයෙන් කයෙන් එළියට එන චිත්ත වීති වලට අනුව. එහෙනම් අපි ගොඩාක් මෛත්‍රී සාගත නම් මේ ගස්කොළන් ඔක්කොම කොළපාට වෙලා හොඳට වැහැලා වතුර පිරීලා හැමතැනම ධාන්‍ය භවභෝග සම්පත් ඇති වෙලා මේක සුන්දර පොළොවක් බවට පත් වෙනවා. අපි ද්වේෂ සාගත තරංග වැඩිපුර නිෂ්පාදනය කරනවා නම්, වෛරය ක්‍රෝධයෙන් වැඩිපුර කිපෙනවා නම්, ඒ තරංග මේ වායුගෝලයට ගින් මිශ්‍ර වුණාම මේ වායුගෝලයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගතිය වැඩි වෙනවා, කම්පණය වැඩි වෙනවා, වැස්සම් වෙන්නේ නැහැ, හැමදයක්ම වේලිලා නැති වෙලා යනවා. එහෙනම් නිවනට ප්‍රමාද වෙන්න හේතුවක් තමයි අපි මේ ගස්කොළන් විනාශ කරනකොට, මේ රූපයන් අපට ඕන ඇදෙට වෙනස් කරනකොට, ඒ සෑම දෙයක් තුළින්ම ලෝක සත්‍යයේ තරහා ඇති වෙන්න, ද්වේෂ ඇති වෙන්න හේතුවක් වෙනවා. මධ්‍යපමා දත්තාන නිවනට ප්‍රමාද වෙන්න හේතුවක් අට ගන්නවා. මේ විදිහට මේ නාම රූප දිහා බලලා මේ නාම රූප තුලින් තමන්ගේ සිල් ටික හදනවා. එහෙනම් ගාක් දිහා බලන්නේ හරි ලස්සන ගා කියලා හිතපු ගම යාර දන්නවා මේ ගා ලස්සනයි, ඒ ගහේ ලස්සනේ අයිති තියෙන එයාට. ඒක මං කාගෙන් ආවද ලස්සන බැලුවේ? මං ගයින් අවසර ගත්තද? මං අවසරයක් නැතුව බැලුවා. ගහ බලපු නිසා කවුරුත් මට දොස් කිව්වේ නැහැ. තවත් කෙනෙකුගේ භාර්යාවක් බලලා නේ හරි ලස්සන කාන්තාව කියලා කිව්වොත් ඒ මනුස්සයා මට සමට ගාන්න පුළුවන්. සමාජෙ මට දොස් කියන්න පුළුවන්. කෙනෙකුගේ ලස්සන බලන්න අයිතියක් නැහැ. ඒකේ අයිතිය තියෙන්නේ එයාට. හේතුව පෙර භවයේ දම්තන් දීලා කැසිකිලි වැසිකිලි පිරිසිදු කරපු නිසා ඒ ලස්සන කය අඹුනේ. එහෙනම් එයාගේ පාරමිතාවට අඹෙච්ච කය භුක්ති විනීමේ දැකීමේ අයිතිය මට නැහැ. එහෙනම් පින්ඩපාත යන ස්වාමීන් වහන්සේ වටපිටා බලන්නේ අඩි 3කට වඩා ඔළුව උස්සන්නේ ඇතුව ඒ ගහේ තියෙන හඹගිනිල බලන්න අවසර නැහැ. ඒ ගෙදර ඉන්න මිනිස්සු දිහා බලන්න අවසර නැහැ. පින්ඩපාත දෙන්න එන මිනිසයා ලස්සන කෙනෙක්ද තරුණ කෙනෙක්ද වයස කෙනෙක්ද බලන්න අවසර නැහැ. ඒකෝ මේ ලෝකේ යම් කිසි දෙයක් අවසරයක් නැතුව බැලුවොත් අදින්නා දාන වලට අවු වෙනවා. මේ විදිහට ඒගොල්ලෝ මේ නාම රූප වලින් සිල් රකින්නවා. එතකොට මේක තුල තියෙන රූප දකින්නවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ අතරම එකතු වෙලා රූප බවට පත් වෙලා තියෙනවා. මේ හතර තුල තියෙන රූපය ඇත්තටම අණු වලට කඩන් බලනකොට සෛල තියෙනවා, සෛල වල තියෙන ක්ලෝරොසෝම්, ඒක බැලුවම ජාන තියෙනවා, ජාන තුල පරමාණු තියෙනවා, ඒක කඩව මොකවත් නැහැ. එහෙනම් මොකවත් නැති ඉස්සභාවයේ කම්පනයේ පීඩනයේ නිසා හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන අන්න ඒක දකිනකොට මේ ලෝකේ තියෙන සෑම නාමයක් රූපයක්ම අරූපාවචරය වශයෙන් අරූපය වශයෙන් දකිනවා. එතකොට අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ඥානය තමයි වඩන්නේ මේ ගස්කොලන් දිහා බලලා. මේ විදිහට රූප අරූප කියන මේ දෙක තුළම අරූපයක් කියලා කියන්නේ රූපයක්. දැන් අපි කියනවා දැන් මේ පෙට්ටිය තුළ මොකවත් නැහැ ඉස්සලා තියෙනවා තුන. ඉස් කියන එක තියෙනවා. ඒ තියෙන නිසා තමයි අපි මොකවත් නැහැ කියලා කියන්නේ. එහෙනම් කිසිම දෙයක් නැති පෙට්ටියක් අපට හොයන්න විදියක් නැහැ. වාජනයක් හොයන්න විදියක් නැහැ. ඉස්සෝ වාජනේ, ඉස්කමින් පිරිච්ච වාජනේ කියනකොට මේ ඉස්භාවය, ඒ ස්වභාවය අවකාශයක තුළ පිරීලා තියෙනවා. එනම මේ රූපයක් නැහැ කියලා කියනත් රූපයක් ඕනේ. මෙතන මොකවත් පාටක් නැහැ කියලා කියනවා නම් ඒකේ පාටක් නැහැ කියන පාටේ තියෙනවා. ඊයින් බලනකොට කළු පාට තියෙනවා, මඩ වෙලා තියෙනවා. ඒක හරියටම පාටක් කියන බබේ පාටක් තියෙනවා. එනම මේ ලෝකේ රූපයක් නැහැ කියලා කියනකොට අරූප කියනකොට ඒ අරූපය කියන රූපේ නිසා තමයි රූපේ නැති වෙලා තියෙන්නේ. මේ විදිහට මේ රූපය දෙතිස්මා තලයේ නිර්මාණය වෙච්ච නිසා මේක තුළ ධර්මතාවයන් 32ක් පවතිනවා. කැමැති ඕනම රූපයක් අරගෙන ඒක තුළින් පංච උපාදානස්කන්ධ වලින් බේරෙන්න, පංචකාමයන් වලින් බේරෙන්න, පංචිල් ටික රැක ගන්න අපට ඕන ඇද්ද ටික කමතාන කර ගන්න පුළුවන්. රූපාවචර
අරූපාවචර කියන අපි රූප නැති ලෝකයක් ගැන
අපි කියනවා. අපි කියනවා මේ තනත්තාව තනත්තිය ලස්සන නැහැ කියලා අපි ප්‍රකාශයක් කරනවා. ලස්සන නැහැ කියන ලස්සන නැහැ කියන ලස්සන තිබිලා නේද? ඒක විශේෂ ලක්ෂණක් නේ. ඒ ලස්සන නිසා තමයි ලස්සන නැහැ කියලා තීරණයට ආවේ. එහෙනම් ලස්සනයි කියලා කියන ස්වභාවය එක්තරා ස්වභාවයක්. ලස්සන නැහැ කියලා කියන්නත් එක ලස්සනක් තියෙන්න ඕනේ. ඒ ලස්සන දැක්කම තමයි අපි කියන්නේ ලස්සන නැහැ කියලා. එහෙනම් මේ ලෝකේ රූපය කියන ස්වභාවය අයින් කරාම රූපේ නැති වෙනවා. රූපේ නැහැ කියලා කියනකොට එතන රූපයක් ඇති වෙනවා. අරූපාවචරය කියලා කියනවා.
රූපේ නාමකයින් දකිනයි කියන්නේ එතන ඒක නමකින්.
ඔව් දැන් ඇතා කියලා කිව්වම නාමයක්. නමුත් ඇතා කියලා කිව්වම ඇතා කලින් දැකලා තිබුණා, ප්‍රත්‍යක්ෂ කළා තිබුණා, ලොකු සද්දන්ත කය, කකුල් අතර නැට්ට, දඩ දෙක, ඒ ඔක්කොම පේනවා. එතකොට දැන් රූපය රූපේ වශයෙන් දකින ක්‍රමවේදයකොත් නාමය නාමයේ වශයෙන් දකින ක්‍රමවේදයක් තමයි තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. නමුත් මේකේ සාර අසංකය කෝටියක් විතර මේ විඥානට හැමදේම ප්‍රෝප නිසා රූපය කයනකොට නාමකයෙන් දකිනවා, නාමය කයනකොට රූපකයෙන් දකිනවා. එහෙනම් කෝපේ ගන්න කියලා කිව්වම එයා පිඟාන ගේන්නේ නැහැ. කෝපේ මොකක්ද කියන්නේ? ඒක තුලින් ඇදිලා ඉවරයි. එහෙනම් නාමයේ ඇයනකොට එයා රූපකයෙන් දකිනවා. ඒක දැකලා ගින් ඒක අරන් යනවා. මං කියවා මේ කෝපේනේ ගේන්නේ කිය. මේක තමයි කෝපය. එහෙනම් එයා කෝපේ මේකයි තේ ස්ථිර වශයෙන් දැනගෙන තියෙනවා. ඒ තුලින් එයාට පෙර පූර්ව නිගමනයක් තියෙනවා. මේම තමයි කෝපේ තියෙන්න ඕනේ කියන එක. එහෙනම් රූපය ඇයනකොට ඒක නාමකයෙන් දකින ක්‍රමවේදයකුත්, නාමයේ ඇයනකොට රූපකයෙන් දකින ක්‍රමවේදයකුත් මේ විඤ්ඤාණය පවතිනවා. අපි තුල සංපතුව කලින් තිබුණොත් ඒක කලින් දැකලා ඇහිලා ප්‍රත්‍යක්ෂ ඥානෙ තිබුණොත් අරකට එක සැසඳිලා අරක අනිත් එක හැදෙනවා. නාමයේ ඇයනකොට රූපකය හැදෙනවා. රූපේ පේනකොට නාමකය හැදෙනවා. මේක මොනවද කියලා ආපහුම තග්ගල ඇතා කියලා කියනවා. ඇතා කියලා කවුරු කිව්වේ නැහැ. හැබැයි විඤ්ඤාණය තියෙනවා මේම ඉතිවත තථා කියලා. ඒ නිසා රූපේ දැක්ක ගමන් නාමකය නිකම්ම හැදෙනවා.
රූප නැති ලෝකයක් ගැන කතා කරන මිසෙන් තමයි තියෙන ප්‍රශ්නයක්
කියන්නේ.
රූප නැති
රූපයක් නැහැ කියලා කියන එකත් රූපයක් නේ. දැන් කැවුම් නැහැ කියලා කියන්න කැවුම් කියන වචනේ කියන්නේපා. කැවුම් කියනකොට ඒක රවුම ඇදලා පොණ්ඩේ ඇදලා ඔක්කොම ඇදලා ඉවරයි. කැවුම් නැහැ කියලා කියන්නත් කැවුම් කියලා එකක් කියන්නේපා. එතකොට එතන කැවුම් තියෙනවා. ඒ කැවුම් වලට කියන්නේ නැති කැවුම් කියලා. ඒ වගේ අරූපාවචරය ගැන විස්තර කරනකොට රූපයක් නැහැ කියන්න ඕනේ. එහෙනම් රූපයක් නැහැ කියන රූපයට තමයි මේ රූපයක් නැහැ කියලා කියන්නේ. එතකොට පිළි අරගෙන ඉන්න රූපයක් තියෙන බව. දැන් බලන්න රූපයක් ඇත කියලා කට්ටිය කියනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ රූපේ දන්න කට්ටිය. රූපයක් නැත කියලා කියන මේ ලෝකේ ඒගොල්ලෝ කවුද? ඒගොල්ලොත් රූපේ දන්න කට්ටිය. ඇයි? රූප නැහැ කියලා කියන්නේ ඒගොල්ලෝ රූපේ මොනවද කියන එක අඳුනගන්නෙපාය. පාන් මම කන්නේ නැහැ කියලා කියනවනම් කෙනෙක් ඒ පාන් කන්නේ නැහැ කියන කෙනා පාන් ගෙඩිය හොඳටම අඳුරනවා. පාන් දන්නා. ඒ නිසා තමයි පාන් කන්නේ නැහැ කියන තීරණයට ආවේ. පාන් දැකලත් නැති කාලත් නැති කෙනෙකුට පාන් කන්නේ නැහැ කියලා කියන්න වේදේ ඒක දන්නේ නැහැ. එහෙනම් රූපයක් නැති අරූපාවචර බ්‍රහ්ම ලෝකය කියලා කියන්න මේක අරූපාවචරය කියලා කියන්න රූපේ මොකද්ද කියන එක දන්නවා. ඒ රූපේ දන්න නිසා ඒ රූපේ මෙතන නැහැ කියලා කියනවා. එහෙනම් මෙයාට සාපේක්ෂ රූපයක් තියෙනවා. ඒක තමයි රූපයක් නැහැ කියන රූපය. එයාත් රූපයක් තමයි ලෝකෙට අඳුන්වලා දෙන්නේ. මේ කට්ටිය මේ රූප තියෙනවායි කියලා අඳුන්වලා දෙනවා. එයා කියනවා ඒ රූප මෙතන නැහැ. මෙතන තියෙන්නේ වෙන එකක්. ඒ රූපයක් නැති ස්වභාවයක. ඒ කියන්නේ මෙයාත් රූපයක් අල්ලාගෙන තමයි ඉන්නේ. ඒ රූපයක් නැහැ කියන රූපය එයා ඔප්පු කරන්න හදනවා අර රූප වලට සාපේක්ෂ රූපයක් නැති ස්වභාවයක් කියලා. එහෙනම් රූපයක් නැති ස්වභාවය ඔප්පු කරන්න එයා අරූපාවචර ඉදිරිපත් කරනකොට ඒක රූපයක් කියලා ඉවරයි.
එතනත් ඇහැකන් දිවනාසය
තියෙනවට පුළුවන්.
එතනත් ඇහැකන දිවනාසය කියන එක ගැන කතා කරන්න පුළුවන්.
පුළුවන්. අරූපාවචරය කියලා කියන්න ඒ අරූපාවචරය කියන රූපයක් දැනিলা. එහෙනම් ඒ රූපය මම ගොඩාක් තදින් අල්ලාගෙන ඉන්න නිසා තමයි රූපයට ප්‍රතික්ෂේප කරන. ඒකනේ ලෝභය ඇදිලානේ. එතකොට ලෝභය ඇදිච්ච නිසා මම මේ අරූපාවචරයට සාපේක්ෂව මොකවත් නැහැ කියලා ඔප්පු කරන්න උත්සාහ කරනවා. අරවට විරුද්ධ වෙනවා. ඒකනේ ද්වේෂය ඇදිලා. එනනම් මේ රූපයක් නැහැ කියන එක මම ඔප්පු කරන්න දඟලනවායි කියලා කියන්නේම මිනිසුන්ට තේරෙන රූපයක් ඇත්තටම තිබිලා. රූපයක් නැත්නම් සද්ද නැති කියම රූපයක් නැත්නම් ඔප්පු කරන්න දෙයක්වත් නැහනේ. මේ මනුස්සයා මෙච්චර වේසෙන්නේ ඇයි රූපයක් නැහැ කියනක ඔප්පු කරන්න. එහෙනම් එයා වේසෙනකොට මෙලොවට සැකයක් හිතන රූපයක් නැත්නම් එයා වේසෙන්නේ නැහැ රූපයක් තියෙන නිසාමයි වේසෙන්නේ. ඒ මාන්සියටම අර රූපේ තියෙන බවට ඔප්පු වෙනවා. ඒ කියන මුලාවකුත් ඇති වෙනවා. ලෝභ දේශ මොහ තුන මෙතනින් අත ගන්නවා.
අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඒ විදිහටම දැන් රූපත් එක්කනේ ඇහැ කන දිව නාසය මනස පිහිටන්නේ කියලා. එතකොට අපි දැන් අතන ආපෝතේජෝ ආයෙ පතවි කියනක තියෙනවා. හැබැයි අපි කියන જાතිය රූප නැති.
ඔව් දැන් බලන්න පාස්ක මාත්‍ය ඇස කන දිව නාසය සම. දැන් මේවා රූපනේ. දැන් මේක වඩනවා. ඇස මගේය, කන මගේය, දිව මගේය, නාසය මගේය, කය මගේය. මේක එක ක්‍රමයක්. ඇස මම නොවේය, දිව මම නොවේය, නාසය මම නොවේය, කන මම නොවේය, කය මම නොවේය. දැන් මම නෙමෙයි මම නෙමෙයි කියලා කියන කෙනා කවුද? එයා තමයි මම. එයා පිළිගන්නවා ඇස මම නෙමෙයි කියලා කියනකොටම, ඇස මම නෙමෙයි කියලා කියනකොටම ඒ මම නෙමෙයි කියලා කියන්නේ ඇයි? එයා ඉඳන්නේ. එයා එතන නැත්තම් එයා මොකටද ඒක කියන්නේ? ඒ නිසා ඇස මම නෙමෙයි කියනකොටම එයා තමයි කෙනෙක් ඔප්පු වෙලා ඉවරයි. එහෙනම් මේ රූපය රූපයක් වශයෙන් උත් රූපය අරූපයක් වශයෙන් දකිනකොට මේ දෙක තුළම රූපේ තියෙනවා. ඇස මමයි කියලා කියනකොටත් මම ඉන්නවා. ඇස මම නෙමෙයි කියලා කියන්නේ කවුද? ඒ මමනේ කියේ. එහෙනම් එතන එයා ඉන්නවා. ඒ කියන්නේ එතනත් රූපේ තියෙනවා. ඒක තියෙනවා.
එතන ආපෝතේජෝ වායු පටිවල වෙනසක් විතරක් ඒතොට තියෙනවා.
ඔව් ඒ දකින කෝණේ වෙනසක් විතරයි තියෙන්නේ. දකින කෝණේ. දැන් බලන්න මෙතන මොනවද තියෙන්නේ කියලා අහුවාම මොකවත් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ එයා දකපු කෝණේ. තවත් කෙනකින් අහුවාම කියනවා මොනවද මෙතන තියෙන්නේ? බලලා කියනවා මෙතන අවකාශය තියෙනවා. එයා එක වෙනස් විදිහට දැකලා. තව කෙනකින් අහනවා මෙතන මොනවද තියෙන්නේ? ඔබ වහන්සේ මොනවද තියෙනවද කියලා හිතනවාද? ඒක තමයි එතන තියෙන්නේ. ඒ උත්තරය තමයි එයා දෙන්නේ. එතකොට එයා කියනවා මෙතන දූවිල්ලක් තියෙනවා. ආ එහෙනම් ඒක තමයි තියෙන්නේ. දූවිලි නෑ. ආ එහෙනම් ඒක තමයි තියෙන්නේ. තවත් කෙනකින් අහනවා මෙතන මොනවද තියෙන්නේ? එයා කියනවා මේ අවකාශයේ කම්පණය නිසා, මේ කම්පණය ගොඩාක් කාලයක් තිබිච්ච නිසා දෝංකාරයක් ඇති වෙලා, ඒ දෝංකාරයේ දරා ගන්න බැරුව විසිරිලා, ඒක පුංචි මේ මොකද ඒකට කියන මැග්නට්ස් කාන්තම් වාගේ පුංචි තුඩු වලට විසිරිලා, ඒවා කාලයක් තිස්සේ එකින් එකට එකතුලා පරමාණු ඇදිලා පරමාණු පොඩි පොඩියට ලොකු වෙලා ඒවා නැවත නැවත භ්‍රමණය වෙලා වැඩියෙන් භ්‍රමණය වෙන ඒවා මධ්‍යම භ්‍රමණය වෙන ඒවා අඩුවෙන් භ්‍රමණය වෙන ඒවා කියලා කණ්ඩායම් තුනක් ඇදිලා ඒ තුන එකට එකතු වෙලා වලල්ලක් වාගේ කැරකිලා ඇටම් ඇදි වෙලා ඒගොල්ල නැවත නැවත එකතු වෙලා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හයිඩ්‍රජන් මේ ඔක්සිජන් මේවා ටික ඔක්කොම නිර්මාණය වෙලා ඒකතුලින් මේ ඔක්කොම ඇති වුණා. මේ අවකාශයේ මොකවත් නැහැ කිව්වට මේකෙන් තමයි ලෝකය ඇදිලා තියෙන්නේ කියලා එයා ලොකු විස්තරයක් දෙනවා. ඒතර එයා වෙන එකක් දැකලා තියෙන්නේ නේද? මේ රූපය යම්කිසි කෙනෙක් ප්‍රඥාවෙන් මට්ටම් 32කින් දැක්කනම් එයාට මේ රූපය මා අමුතු අමුතු විදිහට පේනවා. එයා රූපය දැකලා තියෙන්නේ රූපේ වශයෙන් නම් එයාට මේ භවෙත් පේන්නේ රූපේ විතරමයි. එන විදර්ශනාව වඩන්න වඩන්න අපේ ප්‍රඥාව වැඩි වෙනවා. ප්‍රඥාව මෝරන්න මෝරන්න මේ හැම දෙයක්ම මේ විදිහට පේන්නේ නැහැ. ඔක්කොම වෙනස්. ඔක්කොම ඇටම් වලින් පේන්නේ. අණු වලින් පේන්නේ. මොකවත් නැහැ කියන ස්වභාවයෙන් පේනවා. රූප තියෙනවා. නමුත් එයාට සාපේක්ෂව මොකවත් නැහැ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්න ප්‍රඥාවට සමවැදිච්ච කෙනෙක්. ලෝකේ කොහේ ජීවත් වුණා නම් එයා කිසිම දෙයක ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ජීවත් වෙනවා. මණික් මාලිගාවේ තමයි ඉන්නේ. රත්තරන් සරප්පු තමයි පාවිච්චි කරන්නේ. හැබැයි ඕනම වෙලාවකින් ගලවලා ඉසි කරන්න පුළුවන් මානසිකත්වයේ තියෙනවා. ඒකට බැඳිලා නැහැ. එහෙනම් අපි මේ ලෝකේ බැඳෙන්නේ රූපය කෙලෙස් වලින් දැකලා. ඒක උපාදානය කරගෙන. වෙන මොනවද පැහැදිලි දැන් තියෙන්නේ?
යා රූපයත් රූපයත් අතර දෙක මාරු වෙවි ගැටෙන්නේ අරිහත් මාර්ගයේ සමයි.
ඔව්. අනාගාමි ඵලයටපත් වෙලා අරිහත් මාර්ගයේ යනවනම් එයාට තියෙන රූපයයි අරූපය අතර ප්‍රශ්නේ. එයා රූපය අරූපයක් වශයෙන් දකින්න අරූපය රූපයක් වශයෙන් දකින්නවා. නැවත ඒක අරූපයක් වශයෙන් දකින්නවා ඒක නැවත රූපයක් දකින්නවා.
එතන තමයි එයා හිර වෙන්නේ.
අරූපය කියලා කියන මොකවත් නැති ස්වභාවය තියෙනවනේ. ඒ ස්වභාවය තුළ මට්ටම් 32ක් තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂව. ඒක ගොඩාක් ගැඹුරු ධර්මයක්. ඒක ප්‍රත්‍යක්ෂ වුණොත් ඒ ප්‍රත්‍යක්ෂය තුළින් ඒ අරියත් උනත් එයා ප්‍රඥාව අධිකරතම් වන්සනම. එයාත් එක කිසිම කෙනෙකුට ලෝකේ කතා කරන්න බෑ, තර්ක කරන්න බෑ. එයාගේ අදහස් ඔක්කොම අමුතු අදහස්. ගස්කොළන් වලින් එයා කියන කරුණ ඔක්කොම ගොඩාක් වෙනස්. එකපාරට ඔක්කොම ටික අත්හැරියාම ත්‍රාස් වෙනවා. ඒකල පඤ්ඤාව නැහැ අඟුලි මාලට සම්බන්ධ බණ කියන්න බෑ. ගොඩක් ගැඹුරු දේවල් වැටෙන්නේ. නමුත් කෙලෙස් නැහැ. ඔක්කොම නිරෝධ වෙලා ත්‍රාස් වෙලා.
රූපේ තේරුම් ගැනීමෙන්ම නේද අපේ මාර්ගයේ
වැඩෙන්නේ
කියලා කියන්නේ. රූපේ තේරුම් ගත්තනම් මේකමම නේද අපේ මාර්ගයේ.
දැන් මේම තිබ්බම එක රූපයක්. මේම තිබ්බම එක රූපයක්. ඇයි? ඇඟිල්ල දික් කරලා තිබිච්ච එක රූපයක්. ඇඟිල්ල නැවුවාම එක රූපයක්. එහෙමද? ඔව්. නමුත් ඒක තුළ තියෙන ධර්මතාවය බලනකොට රූප ලක්ෂයක් උදැත්තන් තිබිලා. ඇයි? ඕම තියෙනකොට එක රූපයක්. ඕම එක එක අඟලෙන් අඟලට අඟලෙන් කැඩෙනකොට ඔක්කොම එක එක රූප. එතකොට මේ සප්රෙන් සප්රේට අරන් බැලුවාම රූප කලාප කෝටියක් විතර එකතු වෙලා තමයි එක පින්ඩයක් ඇදිලා තියෙන්නේ. එතකොට මේ කෝපයේ ඇදිලා තියෙන රූපය අරන් බැලුවාම ඒකේ ගණනය කරන්න බැරි තරම් රූප තියෙනවා. එහෙම රූප වලින් තමයි ඒක ඇදිලා තියෙන්නේ, නිර්මාණය වෙලා තියෙන්නේ. සෑම ශෛලයක්මක රූපයක්.
නිරන්තර ඒක කැඩෙන වේගය අපි දැනගත්ත දවසද ස්වාමීන් වහන්සේ අපි ඒක කැඩි කැඩි බිඳෙන වේගය දැක්ක දවසද අපි ඒ රූපේ දැක්කා වෙන්නේ.
ඒක ප්‍රඥාවෙන් විතරයි දකින්න පුළුවන්. ප්‍රඥාවට විතරයි විඥාණයට විතරයි ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒක මේ ඇස් වලට දකින්න චක්කු භාවනාව වැඩි කරන්න ඕනේ. චක්කු භාවනාව වැඩි කළොත් ඇටම් වලින් මේක පේන්න පටන් ගන්නවා. එතකොට මේක භ්‍රමණය වෙනකොට ඒකේ ඒ සයිනින් එක අඩු වෙනවා, ඒකේ තියෙන අලුත් පෙනුම අඩු වෙනවා, ඒක සැය වෙන නිසා කැඩිලා ඒක විසිරලා යනවා. ඒ යනකොටත් පේනවා නිල් පාට කෝප්පෙන් අර නිල් පාටට ඒ කැලි කැඩි කැඩි යනවා. ඒවත් චක්කු ප්‍රසාදයේ තියෙන ඒ මෙගාපික්සල් ගන්න වැඩි කෙරුවාම ඒ ඇටම් වලින් ඒක පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ප්‍රඥාවෙන් ඒක දැක්කම ප්‍රඥාවට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ විදිහට මේක වෙන්නේ කියලා. දෙකම එකයි.
ඒ දෙතිස් කුණක භාවනාවෙත් ඒ කය කොටස් වලට කඩලා අවසානයේ ශුන්‍ය වෙන කර්ම දකින්න ක්‍රමයක් නේ සර්. ඒක දැන් අද පිළිකුල් විදියටනේ වඩන්නේ.
පිළිකුල් කෙරුවොත් ද්වේෂය වැඩෙනවා. දැන් මේ දරුවා අපිරිසිදුයි මේ දරුවා අපිරිසිදුයි මෙයා කැතයි කියලා ඕම ඕම වඩනකොට ද්වේෂිනේ වඩන්නේ. පිළිකුල් භාවනා වඩන ගොඩාක් කටින් ද්වේෂය ඇති වෙනවා. ඇයි ඒ අප්‍රසන්න භාවය වැඩෙනවා. පිළිකුල වෙන්න ඕනේ මේ සියලුම වස්තු වලින් මට ඇති වෙන්නව ලෝභ දේශ මොහ වලට පිළිකුල වෙන්න ඕනේ. ඒකට වෙන්නේ නැත්නම් සත්‍යයට පිළිකුල් කරාම ද්වේෂය වැඩෙනවා. දැන් අම්මට තාත්තට පිළිකුල් භාවනා වඩනවා. අම්මා තාත්තා පෙන්නන්නවත් දැනේ පිළිකුලනේ. ඒකනේ ද්වේෂය වඩලා යා. අම්මා තාත්තට මම වැඳෙනවා, අම්මා තාත්තට ආදරය වෙනවා, සෙනෙහස නම් මේ නිසා මම සතරට වැඳෙනවායි කියලා ඒකටයි පිළිකුල් වෙන්න ඕනේ. එතකොට අම්මා තාත්තට ප්‍රශ්නයක් නැහැ. හොඳට ගණ දෙනු කරනවා, වැඳෙන්නේ නැතුව ගණ දෙනු කරනවා.
දෙවෙනි 14යි අපි
යන්න ඕනේ. මේ පිළිකුල් කරන ක්‍රමවේදය වැරදුනාම ගොඩාක් අපටිතු දේවල් වෙන්න පුළුවන්. දැන් ස්වාමීන් වහන්සේලා අතර එක භික්ෂුන් වහන්සේ නමක් ටිකක් අවබෝධිය මදි. එතකොට විනය ටිකක් මදි. එතකොට අපි නිතරම ද්වේෂයෙන් බලනවා. පිළිකුල් කරන වැඩක් නෑ. ඉන්න දන්නේ නැහැ, නැගිටින්න දන්නේ නැහැ කියලා නිතරම පිළිකුල් කරනවා. ඒ පිළිකුල් කරන්න කරන්න ඡන්දය කැමැත්ත වැඩි වෙනවද අකමැත්ත වැඩි වෙනවද? ද්වේෂය වඩලයි කියන්නේ. පිළිකුල් භාවනාව තමයි කරලා තියෙන්නේ. අපි ද්වේෂය තමයි වැඩිලා තියෙන්නේ. ඒ විදිහට අර වඩන ක්‍රමවේදය පොඩ්ඩක් එහා මෙහා වුණොත් සමහර විට මුළු මාර්ගයම වැරදෙන්න පුළුවන්.
ආර්ය මාර්ගයේ එහෙම දෙකකට එහෙම ඒක දෙවෙනස් තමයි.
ආර්ය මාර්ගය කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ගය. අනාර්ය මාර්ගය කියලා කියන්නේ ලෞකික මාර්ගය. පංචකාමෙන් විදෝගෙන බඩමුට්ටු එකතු කරගෙන සැප විඳ විඳ නැවත නැවත ඉපදෙන්න කටයුතු කරන කතිය. අර කටි එකතු වෙච්ච ටික තියෙනවනේ කර්මානුරූපී සංසාරය එකතු කරගෙන අපගේ ඒ ටික ඔක්කොම නිරෝධ කරලා අත්හැරලා මේ ඉපදීම නවත්තන්න වැඩ කරන කතිය. මේගොල්ලෝ ඉපදෙන්න වැඩ කරනවා බඩමුට්ටු එකතු කරනවා එකතු වෙච්ච ටික අත්හරිනවා ඉපදෙන එක නවත්තන්න වැඩ කරනවා කණ්ඩායම් දෙකක් මාර්ග දෙකක් වේල් පිළි දෙක එකට එකතු වෙන්නේ නැහැ මේගොල්ලෝ පුළුවන් තරම් එකතු කරනවා ඉපදෙන්න කටයුතු කරනවා එකතු වෙලා දන්නේම නැත් එකතු වෙච්ච ටික ඔක්කොම දන් දීලා අත්හරිනවා ඉපදෙම නවත්තන්න කටයුතු කරනවා ආර්ය අනාර්ය දෙක එකට එකතු වෙන්නේ නැහැ කවදාවත්
ඉතාලෙච්චෙලා පිළිකුල් භාවනාව සම්බන්ධ කියපු දෙත් ඒ ආර්ය අනාර්ය එකම දෙක ගැනමද කියන්නේ.
ඒ ආර්ය මාර්ගයේ සියුම් තැනකින් අනාර්ය වෙන්න පුළුවන් නේ.
අවබෝධය වෙනස් වෙනකොටයි ආර්යද අනාර්යද කියන එක තීරණය වෙන්නේ. නැත්තම් මේ ලෝකේ මොකවත් නැහැ. මම මේක ලෝකෝත්තරව දැක්කොත් මේ කාරණා මේ කාර්ය මාර්ගය. මම මේක ලෞකික කම්සපේට දැක්කොත් මේක අනාර්ය. එහෙමයි ඒක තීරණය වෙන්නේ ප්‍රඥාව මත තීරණය වෙන එකක්. මේ ලෝකේ කිසිම දෙයක් කාර්ය අනාර්ය කියලා නැහැ. හැමදේම ඇති වෙලා නැති වෙලා යන හේතුඵල ධර්මයක් විතරයි පවතින්නේ. සාරිපුත්තට භාග්‍යවත් වහන්සේ ඒක තමයි කිව්වේ. හැමතැනම සාරිපුත්ත හේතුඵල ධර්මයක් තියෙනවා. හේතුව නිසා අට ගන්නවා ඵලයක්. ඵලය හේතු වෙලා නැවත එකක් අට ගන්නා නිසා ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් හේතුඵල ධර්මයක්. අපි හේතුව ඵලය මොන විදියටද ගන්නේ ඒකට අනුව කාරණා වෙනස් වෙනවා.
සමත භාවනාවයි සමත භාවනාව තොරසිනස් විදර්ශනා භාවනාව එහෙම
මේ ලෝකේ සමතේ නොකර කරන්න භාවනාවක් නැන්නේ. හැම දෙයතුළම සමතේ තියෙනවා. හැම දෙයතුළම විදර්ශනාව තියෙනවා. හැම දෙයතුළම සතර සතිපට්ඨානෙ තියෙනවා. දැන් බලන්න උපාසක මාත්‍ය දැන් අපි වේදානුපස්සනාව ගත්තා. ඒතර වේදනාව රිදෙනවා. රිදෙන්නේ කොහටද? කකුලට. ඇත්තටම කකුලටද රිදෙන්නේ සිතටද රිදෙන්නේ සිතට ඇයි වේදනාව කකුලේ තියෙන බව මම දන්නේ මගේ දණිස රිදෙනවයි කියලා දැනගත්තට පස්සේ තමයි මට රිදෙන්නේ එහෙනම් කකුලේට නෙමෙයි වේදනාව දැනෙන්නේ සිතට එහෙනම් වේදනානුපස්සනාව කිව්වට වෙන්නේ මොනවද? චිත්තානුපස්සනාව. කකුල රිදෙනවායි කියලා මම කියන්නේ අසත්‍ය එකක්. බොරුවක් නෙ කියනයි. කකුල දන්නේ රිදෙන බව. සිතින් මම දැනගන්නවා කකුල වේදනාවක් තියෙනවා රිදෙනවායි කියලා. ඒක දැනගත්තට පස්සේ මම වේදනාව ප්‍රත්‍යක්ෂ. එහෙනම් රිදෙන බව දැනගත්ත සිතටයි වේදනාව දැනෙන්නේ, කකුලට නෙමෙයි. එහෙනම් මේ වඩලා තියෙන මොනවද? විදර්ශනාව. එහෙනම් සිතින් දකින්න නිසා චිත්තානුපස්සනාව. එහෙනම් සමථයත් එක තමයි වැඩිලා තියෙන්නේ. ඒකට සම වැඩිලානේ. මේක බැලුවානේ, දැක්කනේ, ප්‍රත්‍යක්ෂ කළානේ. එහෙනම් මේ හැම දෙයක්ම එකට එකතු වෙලා වැඩෙන්නේ. වේදනානුපස්සනාව තනියම වඩන්න බෑ. කායනුපස්සනාවත් එක තමයි වැඩෙන්නේ. කය නැහැ කියලා කිව්වොත් වේදනාවක් තියෙන්න බෑනේ. එහෙනම් කය දැනිලා තමයි වේදනාව දැනෙන්නේ. වේදනාව දැනුණාට කකුලට නෙමෙයි දැනෙන්නේ, සිතට. සිතින් තමයි ඒක දැනගන්නේ. එතකොට ධර්මානුකූලව තමයි ඒක දැකලා තියෙන්නේ. සිතින් වේදනාව තියෙන බව ප්‍රත්‍යක්ෂ කළා. එහෙනම් ධම්මානුපස්සනාව. දැනගත්තේ සිතින් චිත්තානුපස්සනාව. බලන්න මේ ඔක්කොම එකට තමයි වැඩෙන්නේ. තමන්ගේ දක්ෂකම සමතේ වඩනත්වත් සමතේට වැඩිපුර අවධානම යොමු කරනවා. මේක සමත භාවනාවක්. විදර්ශනා ගොඩාක් වඩන කට්ටියක විදර්ශනාවෙන් දැක්කම ඒ භාවනාව විදර්ශනා භාවනාවක්. සතර සටිපට්ඨානෙට ගොඩාක් කැමති කට්ටිය ඒක පට්ඨානෙන් දැක්කම ඒක පට්ඨාන භාවනාවක්. එහෙමයි ඒක වැඩෙන්නේ.
පට්ඨානෙන් කියන විදර්ශනේ
සතර සටිපට්ඨාන.
සතර සටිපට්ඨාන. ඒ නිවන්තරින් කරන්න
සතර ආකාරයෙන් 100 වඩන ක්‍රමවේද. සතර සති. සති කියන්නේ 100. පට්ඨානය කියලා කියන්නේ සතර ආකාරයෙන් 100 පවත්වන ක්‍රම. හතරක් ගැන භාග්‍යතුන්සේ දේශනා කරනවා. ඒක අපට පඨවි මට්ටමින් 100 පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වේදනා මට්ටමින් පවත්වන්න පුළුවන්. මේ හැම දෙයක්ම ධර්මානුකූලව ගන්න දෙන කරනවා කියලා ධර්මානුකූල 100 පවත්වන්න පුළුවන්. මේ හැම දෙයක්ම සිත මුල් කරගෙන මේ හැම දෙයක්ම වෙන්නේ කියලා සිත පිළිබඳ 100 ඉන්න පුළුවන්. 100 පවත්වන ක්‍රම ඒකයි පට්ඨානය කියලා කියන්නේ. සතර සති පට්ඨාන.
ඉන්නේ ඉරියව්ව ගැන නෙමෙයිද? ඉරියව්ව දෙමෙයි. කියන්නේ ඉන්දගෙන
එක ඉරියව්වක ඉන්න බෑනේ පාසක මාත්‍ය. දැන් මම මේම හිටියා. මේක එක ඉරියව්වද කියලා කිව්වොත් මං කියන නෑ කියලා. එක තප්පරයක් මට එක ඉරියව්වක ඉන්න පුළයි. මේ පෘථිවිය භ්‍රමණය වෙන නිසා මගේ සෑම ශෛලයක්ම භ්‍රමණය වෙන නිසා තප්පරෙන් තප්පරට මේ ශෛල ඇලෙනවා. පට්ටිකාවේ නැවත ශෛල හැදෙනවා. තප්පරෙන් තප්පරට මං වායසට යනවා. එතකොට මං කොහොමද එක ඉරියව්වක ඉන්නේ? මේ කය එක ඉරියව්වක තියාගෙන ඉන්න බෑ. ඒවා ඇලෙනවා, ඒවා වෙනස් වෙනවා, වයසට යනවා, අනිත්‍ය වෙනවා, මරණයට ලං වෙනවා, රූපේ පොඩ පොඩ විරූප වෙනවා. ඒ හැමදේම වෙන නිසා එක රූපයක් එක ඉරියවක ඉන්න එක තප්පරයක් ඉන්න පුළුවන්. එක සෙනෙයක් ඉන්න පුළුවන්. ඊළඟ සෙනෙය යා නෙමෙයි ඉන්න වෙන කෙනෙක් ඉන්නේ. විනාඩියක් ගියාම සම්පූර්ණයෙන් යා නෙමෙයි ඉන්නේ. දවසක් ගියා කියන යා නෙමෙයි සම්පූර්ණ වෙන කෙනෙක්. ඒක විද්‍යාව පිළිගන්නවා. අවුරුදු 3ක් විතර ගියාට පස්සේ ඩෑ චෙක් කරලා බැලුවොත් කලින් තිබිච්ච සෛල මොකවත් නැහැ කියනවා. අලුත් තැක්ල තියෙනවා. ඇයි? අර ඔක්කොම කැඩි 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 අලුතෙන් හදනාම ඒ ඔක්කොම අයින් වෙලා. අවුරුදු 7ක් යනකොට හදවත අලුත් වෙලා. ඇයි? අර ඔක්කොම කැඩි කැඩි ගින් නැවත පට්ටිකය දිලා නැවත සෛල අලුත් වෙනවා. එහෙනම් මේ මුළු සර්වාංගෙම සෛල කැඩෙනවා. ඒ කැඩිලා වැටෙන නිසා තමයි අර සත්තු කුයිලේ කියලා කියන්නේ. ඒ ඉවාලන කුයිලේ බලන. ඒ කියන්නේ අපේ සෛල මේ භ්‍රමණ වේගෙන් කැඩෙන ඒවා තැලෙන ඔක්කොම බිමට වැටෙනවා. ඒ වැටෙන නිසා තමයි ඒ කුයිලේ එතන පවතින්නේ. එතකොට අපේ මුළු සර්වාංගෙම සෑම තප්පරයක් ගන්න හැදෙනවා. එහෙම කරනවා.
සතර සතිපට්ඨානෙ මුළු සෑමස අපි දකින්නේ රූපයයි සිතයි චෛතසිකයි වල හැසිරීමමයි.
ඔව්. ඒ ගනුදෙනුව තමයි දකින්නේ. කයට අනුව කොහොමද මේ ගනුදෙනු වෙන්නේ? රිදෙනකොට වේදනාවටම කොහොමද මේ ගනුදෙනු වෙන්නේ? මේක ධර්මානුකූල දැක්කම කොහොමද ගනුදෙනු වෙන්නේ? සිත මුල් කරගෙන මේක බලනකොට මේක කොහොමද වෙනස් වෙන්නේ? මේ කාරණා හතර තමයි බලන්නේ.
ධම්මානුපස්සනාව කියන එක ඉතල පැහැදිලි.
ඔව්. ධම්මානුපස්සනාව කියලා කියන්නේ ධර්මය කියලා කියන්නේ ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති මධ්‍යම ප්‍රතිපදාවේ පවතින එකක් තමයි ධම්මානුපස්සනාව. ඒක තමයි ධර්මය. ඒ ධර්මය තුළ ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. ඒ මොනොත් තමයි ධර්මය. ඇලෙනවා නම් ගැටෙනවා නම් ඒක ධර්ම නෙමෙයි, අන්තයක්. එතකොට මේ ලෝකේ ඕනම එකක් දැක්කාම ලෝභ දේශ මොහ නැතුව දකිනවා නම් එයා ධම්මානුපස්සනාව වඩනවා. කාන්තාවක් ඉන්නවා රාගය ඇති වෙන්නේ නැති විදිහට බලනවා. ඒක ධම්මානුපස්සනාව. කාන්තාවක් ඉන්න ලෝභයේ ඇති වෙන විදිහට බලනවා. ඒක ධම්මානුපස්සනාවක්. ඇයි? ඒ යමක් එයා පතනවා නම් ඒ පතන දේ එයාට අවශ්‍ය දේ ඇති වෙන විදිහට ගනුදෙනු කිරීම තමයි ධම්මානුපස්සනාව.
දැනෙන දේ සන්න.
දැනෙන දේ.
දැනෙන දේ තමයි ධම්මානුපස්සනාව.
ධම්මානුපස්සනාව. ඒක එයා දකින විදිය. ලෝභ දේශ මොහ නැතුව එයා ඒක දැක්කාම ඒකට කියනවා මේ ධම්මානුපස්සනාව කියලා. දැන් කියමු කෝපයක් තියෙනවා. මේ කෝපෙ පොලේ ගාලා කඩන්නම හිතෙන්නේ. තරහා යනවා හරියට. ඇයි මේ කෝපෙට ගිලන් පස්ස දැන් මම පිරෙන්නේ පොඩ්ඩයි આવෙන්නේ. ඉතින් මේ කෝපොලින් බීලා හරියන්නේ නැහැ. මේක අයින් කරන්න ඕනේ කියලා තරහාවට. ද්වේෂයනේ. එතකොට මේ වගේ කෝපෙ තියෙන නිසා තමයි අල්පෙච්ඡතාවයක් ආවේ. පමණ දැනගෙන ගන්න පුළුවන්නේ. මේ කෝප්ප තියෙන නිසා තමයි එක කෝප්ප ගිලන්පසක් තියෙනවාම ගොඩාක් කටට ගන්න පුළුවන් කම තිබුණේ. ලොකු කෝප්ප තියෙනවා දෙන්නකට දෙනකොට ඔක්කොම ඉවර වෙනවා. එහෙනම් මේ කෝප්ප නිසා හැමෝටම ගන්න පුළුවන් කම තිබිලා 2000 ගණනීමේ හැකියාව තිබිලා ඒ විදිහට ඒක ධර්මානුකූල දකින්නවා. දකින්නකොට අර ද්වේෂ සාගත ගතිය අර කඩන ස්වභාවය අයින් වෙලා යනවා. ඒක තමයි ධර්මානුපස්සන. ඒ හැම දෙයක්ම නිර්වාණයට අදාළ විදිහට ලෝභ දේශ මෝහ වලින් තොරව සිත නිවීම පිණිස පාවිච්චි කරන ක්‍රමවේදය ධම්ම අනුපස්සනාව ධර්මානුකූලව දකිනවා.
එහෙනම් පිටින විදිහම දකින්න එක නෙමෙයි ධම්මානුපස්සනාව
කියන්නේ. නෑ නෑ වෙනස් කරලා දකින්න ඕනේ.
ඒක අපිට අපේ මාර්ගයට අදාළ විදිහට දකින්න එක
හරියටමයි. මොකද මාර්ගයට අදාළ විදිහට දැක්කොත් ධම්මානුපස්සනාව මේ ඉපදෙන්න එම නැත්ත ලෞකිකයේ දෙන දැක්කොත් ඒක ධම්මානුපස්සනාව නෙමෙයි අධම්මානුපස්සනාව. අධම්මානුපස්සනාව කියලත් එකක් තියෙනවා. හැමදේම ලෝභයෙන් ගන්න බලාගෙන දකිනවා. හැමදේම භුක්ති විඳින්න බලාගෙන දකිනවා. අයිති කරගන්න දකිනවා. ඒ කියන්නේ අධම්මානුපස්සනාවෙන් දකිනවා. හැමදේම නිරෝධ වෙන්න දකිනවා. හැමදේම ධර්මානුකූලව දකිනවා. නිවන පිණිස දකිනවා. එයා ධම්මානුපස්සනාව දන්නේ.
දකින දේම නෙමෙයි
නේද? දකින දේ ඒක නිවනට අදාළ විදිහට දකින්න ඕන. මාර්ගයට අදාළ විදිහට දකින්න. එතකොට ධම්මානුපස්සනාව. නමුත් දැනගන්න
තියෙනවා. දැනගන්න තියෙනවා සෙන්සේ. ගරින් වර මතුවේ නම් මම ලියාගෙන තියෙන ඔතෙන්ට. එහෙනම් ලියාගෙන තියෙන ඉතින් එතකොට
මාංශයේ යටිපතුලේ තියෙන දූවිල්ල තරම්වත් අපි වටිනවද කියලා සැකයක් තියෙනවා. ඒ තරම් පඤ්ඤාව. එනම් මේ බුද්ධ ශාසනයේ පඤ්ඤාවන්තයන්ගෙන් අඩුවක් නැහැ. අපේ කුසලේ නැති නිසා ඒ උත්කමිය අපට හම්බෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ අපට තියෙනවා. නැත්නම් මාංශලා ඉන්නවා. මේ ලෝකේ හැම දෙයක්ම ඕනම විදිහට දකින්න පුළුවන්. ඕනම විදිහට විස්ලා කරන්න පුළුවන්. ඒ තරම් පඤ්ඤාව තියෙනකත් තියෙනවා. උපාසක මාත්‍යට කුසලේ තියෙනවා. මම හම්බුණා කියලා කියන මටත් වඩා ශ්‍රේෂ්ඨ කතිය හම්බ වෙනවා. ඒ කුසලයේ තියෙනවා.
අනේ සිත එක කරගන්න භාවන මම භාවන කරලා වනේ කරන්න ආසයි. මූල ආරම්භයක් කියන කොහොමද දවන්නේ?
ආස්වාසයේ ප්‍රාස්වාසයේ මත සිත පීතල සීය පවතන්න. සතුල් වෙනවා ආස්වාසේ පිටත් වෙනවා. පිටත් වෙනවා කියන එක පිටත් වෙන්න කලින් දැනෙනවා. එතන වරද්ද හදන්න ඕනේ. කොහොමද? ආස්වාස කළා දැන් ඉතින් ප්‍රාස්වාස තමයි වෙන්න යන්නේ. දැන් ඉතුරුද නැද්ද එක? ඒ කියන්නේ සිත කැඩුනා. එහෙම නෙමෙයි. ආස්වාස වෙනකොට ආස්වාස වෙනවා දැන් ඉවර වෙනවා කියලා ඉවර වෙන්න කලින් හිතනවා. දැන් ඊළඟට දැන් මේක ප්‍රාස්වාස වෙන්න යන්නේ. ඒක ප්‍රාස්වාස වෙන්න පටන් ගන්න කලින් හිතනවා. එම චෛතසික නිර්මාණය වෙන්න දෙන්නේ නැතුව ආස්වාසය සමග යන ආස්වාසයත් එක්කම යන්නේ සිත වෙනස් වෙන්න දෙන්නේ නැහැ වෙන චෛතසික නැහැ. ප්‍රාස්වාසය එයා විසින්ම යනකොට ප්‍රාස්වාසයේ බව දැනගන්නවා. ආස්වාසයේ බව දැනගන්නවා. ප්‍රාස්වාසයේ බව දැනන සිත එක අරමුණක තියෙනවා. සිත සම්පූර්ණ නිවිලම යනවා. කය අමතක වෙලා යනවා. පුළුන් ගොඩක් වාගේ සෑහළු වෙනවා. සිතේ තියෙන මානසික ප්‍රශ්න ගැටලු අරම මේ ඔක්කොම අයින් වෙනවා. පුදුමාකාර විවේක සුවයක් දැනෙනවා. නිදිමත වාගේ ඇති වෙනවා. නිදා ගන්න හොඳ නැහැ. ඒ සුවය වැඩි වෙනකොට මේ දැඩියා නිදාගමු කියලා ටග්ගල හඳට යන්න හිතෙනවා. එහෙම යන්න ඕනේ නැහැ. එතන තමයි සිත නිවිලා තියෙන්නේ. ඒ නිවිච්ච ස්ථානයේ තුල ඒක නැති කර ගන්නත් ඒ ස්වභාවයෙන් ඉඳලා නැවත නැවත ඒ විදිහටම කරනවා. මේක පළවෙනි පියවර. කතාවක් ලැබුණා. ඒකම කරන්න.
ආනාපාන සති විශේෂයෙන්ම බුදුරජාණන් ප්‍රධාන කොට සලකන්නේ ඒකනේ.
ආනාපාන නැත්නම් ලෝක සත්‍ය නැහැ.
ඒ නිසාද?
ප්‍රාණය මුල් කරගෙන නැම දෙයක් වෙන්න ඕනේ. ඒ නිසා ඒක තමයි පළවෙනි කමතා. හැම තැනම හැම සේදේශනාව තුළ මේක තියෙනවා. දම් සත්‍යයන් සූත්‍රයේ තියෙනවා නේද?
අතර ගති පටානේ වැඩිම කොටසක් තියෙනවා.
සතර
සතර ගතන් සම්බන්ධ බඩ තින්නීමේ කිලින යන භාවනා කරනදී
මේ ආනාපාන සති වදන ක්‍රම 40ක් අපි දේශනා කළා. ඒ දේශනා 40ම පාසල් මාත්‍රක DVD එකට ඔක්කොම ටික ලෝඩ් කරවනවා.
ආ හරි සර්.
කම්පියුටරෙන් ඒක ආයි ගන්න පුළුවන් නේද? ඔක්කොම දේශනා ටික දාලා ෆුල් ලෝඩ් එකක් ගන්න.
අපේ දේශනා හම්බුනේම නැහැ නේ. අපේ දේශනා හම්බුනේම නැහැ නේ.
හම්බුනේ නැහැ. ඒක පොඩ්ඩක් අපි අහන ශ්‍රීලංකා සෝෂල් මීඩියායි.
දැන් ගොඩාක් දේශනා කරලා ඉවරයි. ආනාපාන සති ධර්ම දේශනා 23 තලයට අදාළව මත්තන් 32ක් දේශනා කළා. කමඨාන් 40ක් දේශනා කළා. ක්‍රම 40ක් දේශනා කළා. සූත්‍ර ගොඩාක් දේශනා කරලා තියෙනවා. ඒක ඔක්කොම දෙමු. සම්පූර්ණ සෙට් එකක් දෙමු. සූදානම් කරලා දෙන්න. ගොඩක් මේ වගේ ප්‍රශ්න වලට උත්තර ඒවල නැහැ. සාමාන්‍ය ඉතින් ලෝභ දේශ මොහ නැති කරගෙන මාර්ගයේ වඩාගෙන රාස් වෙනකම් කමතන් ඒ ටික තමයි තියෙන්නේ. දැන් උපාසක මාත්‍යන්න ගොඩක් ගැඹුරු ප්‍රශ්නනේ. බ්‍රාහ්මණ කුලෙන් ඇවිල්ලා ආන ප්‍රශ්න ඕවා. ඒවා සාමාන්‍යයෙන් අර සූත්‍ර දේශනාවල ධාතානුසාරින් කියන දේශනාවලට ඒවා අන්තර්ගත වෙන්නේ නැහැ. ඒවා අර පුද්ගලික සාකච්ඡාවලදී තමයි ඒ වෙලියට එන්නේ. ඒ ගොඩක් ගැඹුරු ප්‍රශ්න.
මේ වගේ ගැඹුරු සාකච්ඡා තියෙනවා හරි වටිනවා මම මේ ටිකක් දාලා දෙන්න.
මාර්ගඵලලාභී කට්ටියම ඇවිල්ලා සාකච්ඡා කරලා තියෙනවා. ඒගොල්ලෝ ගොඩාක් ගැඹුරු දේවල් තමයි. ඒ වගේ දේශන සාකච්ඡා වටිනවා.
ඔව් ඒ ටිකක් දාලා දෙන්න.
පොතකට පොඩ්ඩක් කියුවා ටිකක්. සේමුගාමි චන්දින සයන්න සිරි පොතවල පොඩ්ඩක්
ගොඩක් සරලයි උන්වහන්සේ. ත්‍රිපිටකයෙන් තථාගත වචනේ තේරුම් ගන්න අපහසු කට්ටියට උන්වහන්සේ කරපු සේවාව ඇත්තටම වචන වලින් කියන්න බෑ. ඒ තරම් උන්වහන්සේලා සරල කරලා සෑල්ලු කරලා සාමාන්‍ය කෙනෙකුටත් මේ තේරුම් ගන්න පුළුවන් විදිහට උන්වහන්සේ විග්‍රහ කළා.
අභිධර්ම දේශනාවලට එහෙම
අභිධර්මාර්ථ සංග්‍රහය අභිධර්මයේ මූලික කරුණු
ලෝක සම්පූර්ණයෙන්ම ද්‍රව්‍ය ගුණ ක්‍රියා කියලා තුනකට ගන්න පුළුවන් කියලා කියන තරම හරිම ලස්සන හරිම
ඒක තවත් ලස්සනයි මේ භාග්‍යතුන් වහන්සේගේ වචන වලින් කියනකොට ඒ අභිධර්මයේ මේ ධාතු ප්‍රකරණයේ තියෙන ඒ පොතේ භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේගේ වචන වලින් කියන එක ඒක ඊට වඩා ලස්සනයි
කොහොමද තේරෙන පොඩි කාරණාවක්
මේ පාලි පාඨේ මට මේ මතක නැහැ
හරි
ඒකේ දේශනාවේ සඳහන් කරනවා තථාගතයන් වහන්සේ මේ රූපය නාමයේ වෙන්නත් නාමයේ රූපයේ වෙන්නත් නේ රූපය නාමයේ වෙන අතරතුරේ නාම රූප ඕනතරම් ඉපදිපදි යනවා ඒක ලස්සන්ට මේ උන්වහන්සේ විග්‍රහ කරනවා මේ කැඩි රූපේ වශයෙන් නාමයේ වශයෙන් නැවත නැවත කැඩි තමයි යන්නේ ඒක රූප කලාප රූප පින්ඩ ඇති වෙන විදිය ඒ රූප කලාප එකතුල ඒකේ පටවි ස්වභාවයක් ඇති වෙනවා ආපෝ ස්වභාවයක් වායෝ ස්වභාවයක් තේජෝ ස්වභාවයක් ස්වභාව පටවියක් නැහැ පටවිය ස්වභාවය ඝන ස්වභාවයක් තියෙන්නේ ගලාගෙන යන ස්වභාවයක් තියෙන්නේ වායු ස්වභාවයක් තියෙන්නේ උණුසුමක් තමයි තියෙන්නේ ගින්නක් නැහැ උණුසුමක් මේ වගේ ස්වභාවයන් අතර නිසා මේ කලාප ඇති වෙලා මේ කලාප නිර්මාණය වෙනකොට ඒ රූප නිර්මාණය වෙන්නේ නැති රූපේ අඳුන්වන්න මේ නාම නිර්මාණය වෙන්නේ නැති. ඒක රූපෙට ටිකක් වෙනස් වෙනකොට නාමෙ තව එකක් ඉපදෙනවා. එතකොට ඒ නාමෙට නෝ රූපය ඇති වෙනවා. ඔහොමම මේ දෙක එකතු වෙලා වෙනස් වෙවි යන ක්‍රමවේද. ඒක අර වේදකාණ්‍ය හඳුරෝ සරල සිංහලට ගත්තට මේ නියම පාළි හර්ථය දෙන්න බෑ. තවත් බුදුවරයෙක් මෙන්න ඕනේ මේ ගෞතම තථාගතයන් වහන්සේ මේක තමයි කිව්වේ කියන එක හරියට විස්තර කරන්න. එහෙම නැත්නම් විස්තර කෙරුවොත් අර නියම වචනට අදාළ අර්ථය දෙන්න බැරි නිසා සමහරකට අර්ථ වෙනස් වෙනවා අදහස් වෙනස් වෙනවා
ඒ සයන්සෙ පොතේම ලියලා තියෙන සම්බන්ධයෙන්
මමත් දැක්ක මම එක නොකිය කිව්වේ
මචන් වලට අර කුරුම්බ ගෙඩිය කිගම ඇක්කිය ගත්තොත් කුරුම්බ ගෙඩියට
සමාන නෑ
සම කියන්නේ
ඇක්කිය කියන්නේ වෙන එකක් ගෙඩිය කියන්නේ වෙන එකක්
කුරුම්බ ගෙඩිය කියලා කිව්වොත් ඇක්කිය අහු වෙන්නේ නැතිව නැතුණා වගේ අපිට ඒක
දන්න දෙන්නේ ඒ ඇක්කිය තමයි කුරුම්බ ගෙඩිය බවට පත් වෙලා තියෙන්නේ ඒ ගෙඩිය තුල ඇක්කිය තියෙනවා නමුත් මේ ඇක්තිය කියනකොට කුරුම්බ ගෙඩිය නෑ වාගේ තේනවා. නමුත් මෙයා කවදාද කුරුම්බ ගෙඩිය වෙනවා. එයා තුල කුරුම්බ ගෙඩිය තියෙනවා. හැබැයි දැන් ඇක්තිය කියපු ගමන් එයා කුරුම්බ ගෙඩිය අමතක කරන එක අයින් කරනවා. නමුත් අර්ථ තුල ඒක තියෙනවා. ඒ නිර්වචන දෙන්න බෑ. බුද්ධ වචන නිර්වචන කරන්න බෑ. දැන් අපි විග්‍රහ කළාට හොඳට තේරෙනවා පැහැදිලියි කියලා හිතුවට ඒක අපේ භාෂා දැනුමට සාපේක්ෂව. භාෂාව සම්බන්ධ සිංහල භාෂාව විශාරදව රේඛාවනම් මීට වඩා හොඳට විස්තර කරා. ඇයි? එයා මීට වඩා වචන දන්නවා. අදහස් දන්නවා. අපේ භාග්‍යතුන් වහන්සේගෙන් අහුවාම උන්වහන්සේ විස්තර කරනකොට අපිට කාටවත් කට උත්තර නැයි උන්වහන්සේ තමයි මේක යථාර්ථය දන්නේ ඇත්ත කතාව දන්නේ
කියනවා මේ සියුම් කාරණා දකින්න ඕනේ අරිහත්ත්වයට නේ
ඒකනේ රාතන් වහන්සේ අදන්නේ රාසින්වත් පව්වෙන්නේ ඊන වලින් වැරදි වෙන්නේ කිසිම දෙයකින් කිසිම නාමයකින් රූපයකින් ලෝභයකින් දේශයකින් උන්වහන්සේ අල්ලන්න බෑ මාරේ අමදාම අසරණ වෙලා දනගාල වැඳලා සමාවරගෙන යනවා. ඇයි කවදාවත් උන්වහන්සේව අල්ලන්න බෑ. ඉසකෙස් ගාකින්වත් උන්වහන්සේ කිසිම තැනකින් කොටු වෙන්නේ නෑ. ඒ තරම් දකින්න වරක සියුම් ලෙස. සීය වදන ඒ තරම්.
තව දෙයක්ම තමයි මිතමත ඉදි කල්පනා වෙච්ච දෙයක් දැන්. සුදජන මහතේ ත්‍රිලක්ෂණේ කියලා අපිට කියනවනේ ඒක ඒක නේද අපි ඒක මේ ත්‍රිලක්ෂණය නේද අපේ ප්‍රධානම සාධකය වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දැන් නාම රූප වල ඒක දකින්න කියන එක නේද අපිට කියන්නේ ඒක ලෝකයේ තියෙන හැම තැනකම ඒ ලක්ෂණ තුන දකින්න කියලා කියන එක නේද
ත්‍රිලක්ෂණය එහෙමද පොතේ තිබුණේ
මට තේරුණා නේද මම
ත්‍රිලක්ෂණය කියන ධර්මතාවයේ මේ තථාගත ඥානයක් ඒක අර තෙසත්ත ඥානවලට එකතු කරන්න ඕන ඥානයක් ඇටියටයි මම දකින්නේ ත්‍රිලක්ෂණ දස්සනා ඥානං සම්මා සම්බුද්ධ ඥානං කියලා එක ඥානයක් මොකද්ද භාග්‍යතුන් වහන්සේ මේ ත්‍රිලක්ෂණය කියන මේ අනාත්ම දුක්ඛ නේද
අනිත්‍ය දුක්ඛ
අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ තුනේ මොනවද මේ කියන්නේ කියලා බැලුවාම මේ ඇත්තටම මේ අනිත්‍ය දකින්න කියලා නෙමෙයි කියන්නේ නිට්ටය දකින්න කියලා අනාත්මය දකින්න කියලා නෙමෙයි කියන්නේ මේ ආත්මය දකින්න කියලා. එතකොට මේ දුක දකින්න කියලා නෙමෙයි කියන්නේ සැප දකින්න කියලා. දැන් බලන්න අනිත්‍ය අනාත්ම දුක්ඛ තුනක් තියෙනවානේ. දැන් අනිත්‍යයි කියලා කියන්නේ මොනවද පස්සේ? අනිත්‍යයි කියලා කියන්නේ ඇති වෙලා නැති වෙලා යන සියලුම දේවල් අනිත්‍යයි. මේ කෝපේ තිබුණා පරණ වුණා ඒක නෑ. අම්මයි තියා වයසෙ ගියා ඉතින් වයසටයි එයා නැහැ. ජීවල් තිබුණා පරණ වුණා දැන් නැහැ. දස්කොලන් තිබුණා ගොඩාක් ලොකු වුණා පරණ වුණා දිරුණා කඩදාසි. දැන් මේ ඔක්කොම අනිත්‍යනේ. දැන් අනිත්‍ය කියන ධර්මතාවය කවද දන්නේ කියලා. ලෝක ඉවරුණා තියා අන නිවර වෙන්නේ නැහනේ. අනිත්‍ය කියන ධර්මතාවය නිට්ටිය එකක්නේ. ඒක මේ හැම බුද්ධ ශාසනයකම පවතින එකක්නේ. එහෙනම් මේ ලෝකේ පටන් ගත්ත දවසේ ඉඳලා තියෙන කතන්දරයක් නේ අනිත්‍ය කතන්දරය. එන අනිත්‍ය කතන්දරය ස්ථිර කතන්දරයක්. ඒක නිට්ටිය කතන්දරයක්. එහෙනම් මේ අනිත්‍ය කියලා කියන ධර්මතාවය තුලින් ඒ අනිත්‍ය දකිනවා. කොහොම හැමදේම අනිත්‍ය වෙනවා. අනිත්‍යයි කියලා කියන ධර්මයේ නිට්ටියයි. එහෙනම් එයා දැක්කේ මොනවද? නිට්ටියකම දැක්කේ. ඒ නිට්ටිය දේ තුලින් අනිත්‍ය දැක. එකක් නිට්ටිය වුණත් තමයි අනිත්‍යක අනිත්‍ය වෙන්නේ. දැන් බලන්න. උපාසක මාතුර දෙන්නටම විභාගයකට ප්‍රශ්න පත්‍ර දෙකක් දෙනවා මම. මම කියනවා මේ එක්කෙනේ පාස්. අනිත් එක්කෙනා අනිත් එක්කන මොකද වෙලා
තියෙන්නේ?
එක්කෙනෙක් පාස්. එතකොට අනිත් එක්කන මොකද වෙනවන්නේ? ෆේල් වෙන්න දෙපාය. එහෙම නේද? ඇයි අනිත් එක්කන පාස් වෙන්න බැරිද? පන්තියේ 25ම පාස් වෙන්න බැරිද? දැන් එක්කෙනෙක් පාස් කියනකොටම අපිට අදහසක් එනවා අනිත් එක්කන නම් ෆේල් වෙන්න දෙපාය. අර බලන්න එයා ෆේල් වෙලා එහත් පාස් වෙලා. එහෙනම් මේ දකින්න ප්‍රඥාවේ ප්‍රශ්නේ තියෙනවා. එතකොට දැන් අපි කියලා කියනවා මේ හැම දෙයක්ම අනිත්‍යයි. අනිත්‍යයි කියලා කියන්නේ ඇයි? නිට්ටිය තියෙන නිසානේ.
ඔව්.
විභාගයෙන් හතර දෙනෙක් වේල් වෙලානේ. අතරදෙනේ ෆේල් කියලා දැනගත්තේ කොහමද? පාස් වෙච්ච කට්ටියක් ඉන්න නිසානේ. කවුරුත් පාස් වෙලා නැහැ. එහෙනම් මේ ෆේල් වෙච්ච කට්ටිය ගැන කතන්දර නැහැ. ඔක්කොම ෆේල්නේ. එහෙනම් ඒක කතා කරන්නේ නැහැ මිනිස්සු. එහෙනම් කවුරු හරි දෙන්න තුන්දෙනේ පාස් වුණොත් ඒ කට්ටියට සාපේක්ෂව කතාවක් හදනවා. මිස්සක් ෆේල් වෙලා. කීයද පාස්? තුන්දෙනේ පාස්. එහෙනම් පරාජය දිනම කියලා කියනවනේ. අපි කියනවා මේ අරයනේ දින්නේ. එහෙනම් අනික් කට්ටියට මොකද වෙලා? අනික් කට්ටිය පරාජය වෙලා. එහෙනම් මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා කියන්න තථාගතයන් වහන්සේ දන්නේ නැහැ නිත්‍ය කියන්න ඕනේ. නිත්‍ය කියලා එකක් කියන්න බෑ මේ ලෝකෙ හැම දෙයක්ම අනිත්‍යයි. භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා හරි මේ හැම දෙයක්ම අනිත්‍යයි කියන එකම නිත්‍යයි කියන ධර්මතාවයට ගන්නවා කියලා උන්වහන්සේ ඒක නිත්‍ය කියලා තියාගෙන අනිත් ඔක්කොම අනිත්‍ය කළා. එහෙනම් තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඉස්ලාම කියලා තියෙන නිත්‍ය ධර්මතාවය සදා කාලෙටම මේ ලෝකේ විනාශ වුණත් පවතින එකක් නැවත ඇති වුණත් පවතින එකක් තමයි අනිත්‍ය කියන ධර්මතාවය. ඒ නිසා මේ ඔක්කොම නිට්ටිය නැහැ අනිත්‍යයි කියලා කියනවා. ඒක නිට්ටිය වෙච්ච නිසා නිට්ටිය අනිත්‍යයි. අනාත්මය දකින්න කියලා කියන ආත්මයක් නැහැ කියලා දකින්න කියනවා. ආත්මයක් නැහැ කියලා දකින්න ආත්මයක් ඕනේ නේද? ඒ කියන්නේ ආත්මය තියෙනවා. ඒක නිට්ටිය වෙච්ච නිසා තමයි අනාත්මය ඇති වෙලා තියෙන්නේ. දැන් උපාසක මාත්‍යාට දුක දැනෙනවා. දුක දැන වේදනාව දැනනවා. ඒ වේදනාව දැනන්නේ ඇයි? සැප පිළිබඳ අවබෝධය තියෙන නිසා නේද? සැප දන්නේ නැති කෙනෙක් ඇවිල්ලා කියනවාද මට දුකයි කියලා. ඇයි ඒ මනුස්සයා සැප දන්නේ නැත්තම් ඒ මනුස්සයා දුක කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මාලිගා හදලා, ගෙවල් දොරවල් හදලා, ගුණ යාපත් කර්මෙන් මිනිස්සු අපට එකතු වෙලා හොඳ යාපත් දරුවෝ හම්බෙලා කන්න බොන්න තියෙනවා, අඳින්න තියෙනවා, මිල මුදල් තියෙනවා. දැන් මේක ඔළුවේ තියෙන කෙනෙකුට තමයි කියන්නේ. ගෑකුත් නෑ ඉන්න. ළමයි වැඩක් නෑ, කිසිම ගුණධර්මයක් නෑ. දාදායි පඩිය කන්න බොන්නත් නෑ. දැන් මේ මනුස්සයාගේ විලාප කියන්නේ මොනවද? අර දෘෂ්ටියේ ඉඳගෙනනේ. මේම සැපයක් තියෙනවා, ඒ නිසා මේක දුකයි. අපි කියන ලෝකේ හැමෝටම දාදායි පඩිය. හැමෝටම දුස්සීල දරුවෝ තමයි ඉන්නේ. හැමෝම අම්බල මෙතම නිදාගන්නේ. ඒකෝ දැන් මේ මනුස්සයාට මේක නේ වෙලා තියෙන්නේ. එහෙනම් මේක දුකක් නෙමෙයි. ඇයි හැමෝට මේක වෙලා තියෙන්නේ? එහෙනම් මේ මනුස්සයෙක් පිළිගන්නවා. හැමෝටම හොඳට යානවානත් එක තිබෙන නිසායි මනුස්සයා කියන මේක දුකයි කියලා. එහෙනම් කාටවත් යානවාන නැහැ. කිසිම කෙනෙකුට වත් කන්නේ නැහැ. ඔක්කොම ඉන්නේ පින්ඩපාති කරගෙන ගස්යට. දැන් මේ මනුස්සර ගෙවල් ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. ඇයි කාටවත් ගෙවල් නැහැ? එහෙනම් කියනවා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. කාටද ගියා තිමතේ මනුස්සර කියන හැමෝටම ගෙවල් තියෙන මට ගෙවල් නැහැනේ. දැන් මේක දුකයි. එහෙනම් මේ දුක්ඛ කියලා කියන දඟ. දැන් අනිත්‍ය අනාත්ම දුක්ඛ කියන එක දකින්න මේ සැප කියන එක තියෙනවා. සැප විශ්වාස කරන නිසා ඒක නිත්‍ය ධර්මතාවයක් නිසා තමයි දුක කියන එක ඇති වෙලා තියෙන්නේ. එන මේ දෙක තුන තුළින්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ වෙන ධර්මයක්. ඒක ප්‍රඥාවට ගෝචර වෙන්නේ නැහැ. අපි අනිත්‍ය දකින්න හදනවා, අනිත්‍ය දකින්න බෑ. අනිත්‍යයි අනිත්‍යයි කියලා කියනකොටම අපි නිට්ටයයි කියන එක පිළි අරගෙන ඉවරයි. ප්‍රඥාවන්තයාට ඇහෙන්නේ මෙයා මේ නිට්ටයයි කියලා එකක් කියාගෙන යනවායි කියලා.
නිට්ටයයි අපිට ඕන තේරුම් ගන්න
මේ ලෝකේ හැම දෙයක්ම මායාවක් කියලා කියනවනේ. හැම දෙයක්ම මේ ලෝකේ මායාවක් කියලා. දරුවා මේ ලෝකේ හැම දෙයක්ම මායාවක් කියලා කියනවා. හැබැයි එයාට තේරුන්නේ නැහැ මේ මායාවක් කියලා කියන මේ ධර්මතාවය මායාවක් කියලා. එයාගේ මායාව නඩත්තු කරනවානේ. එහෙනම් එයාත් මායාවට මුලා වෙලා. එයා හිතන්නේ නැහැ හැමදේම මායාවක්. පින්වත්නි මේකට අවුලෙන්න එපා. දරුවනි මායාවෙන් නිදාසෙන්න. ඉතින් හැම දෙයක්ම මායාව කියලා කියන එක මායාවක් නේ. ඒකට එයාටත් උදව් කරන්න එපා අපි නිදාසෙන්න. බරොඩ එයාත් අපිත් එක්ක තමයි ඉන්නේ. අපේ පොලිමේ තමයි යත් ඉන්නේ. හැබැයි එයා හිතනවා හැම දෙයක්ම මායාවක්. මේ මුලාවට මිනිස්සු අවුලලා මේගොල්ලෝ බේර ගන්න ඕනේ. එයාත් ඒකේ තමයි අවුලලා ඉන්නේ. ඒ වගේ මේ ධර්මතාවය ගොඩක් ගැඹුරින් දකින්නකොට තමයි අපට පෑදෙලි වෙන්නේ මේ බලනකොට ඔක්කොම එතන තමයි.
සර්සනස නිවනට තැනක් නැහැ, දිගක් නැහැ, පල්ලක් නැහැ කියන්නේ ඔය කියන තැන නේද?
නිවුණයි කියලා කියනකොට ඒක විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. දැන් ගින්නේ දිග පල්ල කියන්න පුළුවන්. නිවිච්ච ගින්න දිග පල්ල කියන්න පුළුවන්ද? දැන් මම කියන උපාසක මාතේ ගින්නක් ගාලා මේ ගින්න දිග පල්ල කියන්න. වර්ගඩි 4ක් තියෙනවා. මේක තමයි ගින්නේ ප්‍රමාණය. මේක තමයි කියුබික් ඉන්චලින් කියලා ගණන් අදලා දුන්නා මැසිමන්ට් එකක්. අපි කියන ගින්නක් තිබුණා, ගින්න නිවුණා. නිවිච්ච ගින්න දිග පල්ල කියන්න කියලා. දැන් ඒක මනින්න ක්‍රමයක් නැහැ. එහෙනම් මේ නිර්වාණය කෙලෙස් වලට දිග පල්ල තියෙනවා. සතර පායට ගින් ඉපදිනවා, දිව්‍ය ලෝකෙ ඉපදිනවා, ආත්ම මෙච්චරක් ඉපදිනවා. මේ ඔක්කොම කියන්න පුළුවන්. නිවුණාට පස්සේ ආට මොකක් කියන්න බෑ. ඒක එකක් නෑ. නැති එක මනින්න විදියක් නෑ. ඒ නිසා නිවන ඇත. නිවනක් නැත. එහෙම තනක් ඔයරි ඒ තියෙනවා. කොහෙද තියෙන්නේ? ආ ඇත්තටම එකක් නෑ. ඒ කියන්නේ ඒක විස්තර කරන්න බෑ. කියන්න බෑ. ඒ නිසා ඒක ඇත නැත කියන දෙකෙන්ම කියන්න ඕනේ. නැහැ කියලා කියන මනුස්සයාට තියෙනවා කියලා කියනවා. තියෙනවා කියලා දෘෂ්ටිගත වෙනවනේ යාට නැහැ කියලා කියනවා. ඒ කියන්නේ දෙන්නාම එකෙන් ගලවන්න ඕනේ. ඒ නිසා ඒක නිතරම පවතින නැති ස්වභාවයක්
තියෙනවා. ඒතොර යමක් නිට්ටේ වශයෙන් පෙනෙන නිසායි අපි අනිත්‍ය වශයෙන් දකින්න උත්සාහ කරන්නේ නේ.
ඇයි නිට්ටිය තුළ ඉන්න නිසානේ අනිත්‍ය පේන්නේ.
ඔව්.
රසයි කියලා කියනවා. ඇයි රස නැතිවල තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් දානේ වළඳනකොට ස්වාමිනී මේ ව්‍යංජනේ රසයි කියලා කිව්වම තේනා ගියා. මගෙ ගෝලේ සාණි මේ ව්‍යංජන රසයි මං කියන රස නැති ටික මට දෙන්න කිව්වම තම අනිත් එක්කිනාටින රසයි කියලා කිව්වේ රස නැති එක සාපේක්ෂව. එහෙනම් එයා රසයකට කැමති. එහෙනම් ගුරුවරයා මා කරුණාවේ රස නැති ටික ඉල්ලා ගත්තා. බලන්න එයා රසයි කියලා කියන්නේ අර රස නැති එකට සාපේක්ෂව. හැමදේයක්ම රසයිනෙක් කියන්නේ නැහැ. හැමදේම රස නැති වුණත් රසයට තෝරන්නත් බැහැ. ඒකට එයා හිතන මේක තමයි රස කියලා කියන්නේ මේ ලෝකයේ කියලා. එයා ඒකට සමවදිනවා.
නিত্য දැකීමත් අනිත්‍ය දැකීමත් දෙකම බොරුවේ කියන්නේ නේද?
මේ ලෝකෙ මොකවත් නැහැ. පරම සත්‍ය කියලා කියන්නේ ශබ්ද කෝස ඔක්කොම වහලා දාලා ආයතනය වහලා දාලා නිරෝධ වෙන එක. කිව්වොත් බොරු. කියන්න බෑ ලෝකෙ මොකවත්. ඒ මිනිස්සු ප්‍රතිජන ස්වභාවයෙන් ගලව ගන්න ඒ ප්‍රඥාවට උදව් කරන්න තමයි මෙච්චර කතා කරන්නේ. ඇත්ත නැත්නම් නිර්වාණ පණිවිඩය කතා කරන එක නෙමෙයි. නිස්සබ්ද වෙලා ඉන්න එක. කතා කරන්න බෑ නිවනට කියන්නේ මොකක්ද? නිවුණාට පස්සේ මොනවද කියන්නේ? කියන්න මොකවත් නැහැ. නිවන කියන්නේ empty.
ගෞරවයෙන් වුණ ක්‍රියා කියන එකේ ක්‍රියා පොඩ්ඩක් නිවන විසින් අරමුණා. එහෙම කියන්නේ ක්‍රියා කියන එක අපි දකින්න බැරි දෙයක් කියන්නේ.
ක්‍රියා කියන එක දකින්න පුළුවන් එකක්. දැන් බලන්න ද්‍රව්‍ය ගුණ ක්‍රියා කියලා තුනක් තියෙනවානේ. දැන් මේ පැදුර කියන එක ද්‍රව්‍යය. ඒකේ ගුණේ මොනවද? නිදා ගන්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්, වාඩි වෙන්න පුළුවන්, අපට ඕනෑ විදිහට පරිහරණය කරන්න පුළුවන්. දැන් මේක ක්‍රියාවක් නෙමෙයිනේ. තිබ්බාම ඒක තියෙන නෑ ක්‍රියාවක් තියෙන. මොකද්ද? පැදුර ගැන නිර්වචනය කරන්න දැන් මගේ සිත ක්‍රියා කරනවානේ. අදාළ කරනවා. දැන් මේ ක්‍රියාවක් තිබිලානේ. එහෙනම් පැදුරේ මේ දේවල් කරන්න පුළුවන් කියලා මට අදාළ පාළලානේ. ඒ ඔක්කොම ක්‍රියානේ. එහෙනම් මේ විදිහට අපේගේ ඇස්වලට ගෝචර වෙන ඕනම ද්‍රව්‍යයක් ක්‍රියා කරනවා ආයතන ආයතුලින්. ආයතුලින් ක්‍රියාත්මක වෙනවා. පස්මත්‍ය අඳුර අඹින්නද කටි ඇවිල්න්නේ
සම්මාද මේ දැන් අතට බාහිනා කියන්නේ
නෑ 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 පස්මතෙන් හරි 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 නෑ පස්මනේ
නෑ ඔයගොල්ලෝ නේද
මොනවද තවත් ගැටලු තියෙන පස්ම නෑ අද මේක සාකච්ඡාවක් වශයෙන් අපි සාකච්ඡා කරන මොන ගැටලුවක් නෑ.
සමහර දේවල් කරනවා නම් එහෙම දෙයක් වෙන සමානට තේරෙනවා සමහර දේවල්. තේරලා ලියක් ගන්න ඊළඟ දවසේ බලද්දි තේරෙන්නේ නෑ. එහෙම එකක් වෙනවා.
වේර් වෙනස් වෙනවා නේද?
ඒ ලියපු එකම මට ඒ විදිහටමයි තේරෙන්නේ.
වෙන විදිහට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ ඒ චිත්ත වීති වෙනස් වෙලා, ෆ්‍රීකවන්සි එක වෙනස් වුණාම ඒක වැටෙන්නේ නැහැ. 89.5ට આવගෙන channel එක 92කට කියලා කොච්චර try කරුවත් આવෙන්නේ නැහැ. ඒ layer එකට ඒ ෆ්‍රීකවන්සි එකට බැස්ව වැටෙන්නේ නැහැ. නැත්නම් වැටෙන්නේ නැහැ.
යන්න
තියෙනවා කිසිසේත් මොනවා